ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ අද පටන් සෑම ඉරිදා දිනයකදීම පෙරවරු අට ධර්මානුශාසනාව ගෞරවනීය ස්වාමින්ද්‍රණන් වහන්සේගේ වැඩම වීමෙන් සිදු කෙරෙන්නේ. ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිමනිකායේ වත්තූපම සූත්‍රයේ සඳහන් වන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳවයි විග්‍රහය. එහි ප්‍රථම ධර්මානුශාසනාව ශ්‍රවණයට ඔබ අප සියලු දෙනා තැන්පත් වෙමු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් කතමේච භික්කවේ චිත්තස්ස උපක්ඛිලේසා අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ව්‍යාපාදෝ චිත්ත තස්ස උපක්ඛිලේසෝ කෝධෝ චිත්තස්ස උපක්ඛිලේසෝ උපනාහෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මක්ඛෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝ ඉස්සා චිත්තස්ස උපක්ඛිලේසෝ මච්චරියං චිත්තස්ස උපක්ඛිලේසෝ මායා චිත්තස්ස උපක්ඛිලේසෝ සාඨේයං චිත්තස්ස උපක්ඛිලේසෝ ථම්බෝ චිත්තස්ස උපක්ඛිලේසෝ සාරම්භෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ අතිමානෝ චිත්තස්ස උපක්ඛිලේසෝ මදෝ චිත්තස්ස උපක්ඛිලේසෝ පමාදෝ චිත්තස්ස උපක්ඛිලේසෝති
සාදු සාදු සාදු
සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද පටන් ඉදිරියට පැවැත්වෙන ධර්ම දේශනා 16කින් යුක්ත මේ ධර්ම දේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ණාසකේහි වත්තූපම සූත්‍රයේහි සඳහන් වෙන චිත්තෝපක්ලේශ ධර්ම පාදක කොටගෙනයි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. චිත්තෝපක්ලේශ කියලා කියන්නේ සිත කිලිටි කරන ධර්ම. බුදුරජාණන් වහන්සේ වත්තූපම සූත්‍රයේහි පැහැදිලි කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් යම් වස්ත්‍රයක් වර්ණ ගන්වන්නට නිල් පාට, රතු පාට, කහ පාට, තැඹිලි පාට මේ කවර හෝ වර්ණයකින් යුක්ත වර්ණ බඳුනක බහාලුවත් ඒ වස්ත්‍රය නොයෙකුත් අපවිත්‍ර දෙයින් කිලිටි වෙලා නම් ඒ තැනැත්තා අපේක්ෂා කරන නියම වර්ණය ලබන්නට පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් ಗುಣධම් වඩන්නට උත්සාහ කළත් ඒ තනත්තාගේ සිත චිත්තෝපක්ලේශ ධර්මයන්ගෙන් ආවරණය වෙලා නම් කිලිටි වෙලා නම් ඒ ಗುಣධම් නිවැරදි ප්‍රමාණයෙන් වර්ධනය කරන්නට ඒ තනත්තාට එය බාධාවක් වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ විදිහට ಗುಣධම් වඩන අයට බාධා පමුණුවන ඒ ಗುಣධර්ම නිවැරදි ප්‍රමාණයෙන් වැඩි දියුණු කරන්නට මනසෙහි වාතාවරණය අහුරාලන සිත කිලිටි කරන ධර්ම 16ක් මේ වත්ථූපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවා චිත්තෝපක්ලේශ ධර්ම හැටියටයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. අවිද්‍යාව සහ විෂම ලෝභය සිත කිලිටි කරන ධර්මයක්. ඒ වගේම ව්‍යාපාදය, ක්‍රෝධය, ඊළඟට උපනාහය, උපනාහයයි කියලා කියන්නේ බද්ධ වෛරය, ඊළඟට මකුබව, ඒ කියන්නේ ಗುಣ මකා දමන ස්වභාවය, ඊළඟට පලාසය, පලාසයයි කියලා කියන්නේ ගුණවතුන් සමග සැසඳෙන්නට යුගග්‍රාහීව හිතන ගතිය, ඊළඟට ඊර්ෂ්‍යාව, මසුරු බව, ඊළඟට මායාව, මායාව කියලා කියන්නේ තමන් ළඟ තියෙන දුර්ගුණ වසන ගතිය, ඊළඟට සාඨේය සටබව කියලා කියන්නේ කපටිකම කියලා අපි සාමාන්‍ය සමාජයේ විග්‍රහ කරන නැති ගුණ මතු කරලා දක්වන ගතිය, ඊළඟට තම්බ කියලා කියන්නේ ධර්මයට නොනැමෙන තදගතිය, ඊළඟට සාරම්භ කියලා කියන්නේ එකට එක කරන ගතිය, අනුන්ට රිද්දන්නට තමන්ට යමක් කලින් පස්සේ තමන්ට රිදුනහම අනුන්ට රිද්දන්නට ඒ වගේ දෙගුණයකින් කටයුතු කරන ගතිය, ඊළඟට මානය, අතිමානය, මදය, ප්‍රමාදය කියන මේ කාරණා 16 තමයි චිත්තෝපක්ලේශ ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙහිදී පැහැදිලි කරන්නේ. එතකොට ඉදිරි ධර්මදේශනාවලදී අපි මේ චිත්තෝපක්ලේශ ධර්ම එකින් එක පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ මූලික දේශනාවෙහි අපි අදහස් කරන්නේ චිත්තෝපක්ලේශ ධර්ම කියන්නේ මොනවද කියන මූලික දැන හැඳිනීමක් ඇති කර ගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබහස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. මහණෙනි, මිනිස්යාගේ සිත ප්‍රභාස්වරයි, නමුත් එය ආගන්තුක උපක්ලේශ ධර්මයන්ගෙන් කිලිටි කරනවා. එතකොට සිත ප්‍රභාස්වරයි කිව්වහම බොහෝ දෙනා මේ කාරණය තරමක් වැරදි විදිහටත් වටහා ගන්නවා. සිත ප්‍රභාස්වරයි කියලා අදහස් කරන්නේ පෙනතුනේ මේ මනුෂ්‍ය ලෝකේ උපදින්නේ කුසල් සිතක විපාකයක් හැටියටයි. එතකොට කුසල් විපාක සිතකින් තමයි මනුලොව ජනිත වෙන්නේ. කුසල් සිත කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ දුරු වුණු අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් ජනිත වූ සිතට තමයි කුසල් සිත කියන්නේ. සමහර වෙලාවට අමෝහය නැතත් අලෝභ, අදෝස කියන හේතු දෙකෙන් හෝ යුක්තව තමයි කුසල් සිතක් ජනිත වෙන්නේ. එතකොට එබඳු කුසල් සිතකින් තමයි මනුලෝ උපදින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ මනුෂ්‍යයාගේ උත්පත්ති සිත, ප්‍රතිසන්දි සිත ප්‍රභාස්වර සිතක්. ඒ දෙක ප්‍රභාස්වර සිතක් කියලා කියන්නේ ඒ සිතෙහි ලෝභ, ద్వේෂ්, මෝහ කියන අකුසල මූලයන් නැති නිසා, අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයන් යෙදිලා තියෙන නිසා. එතකොට කෙනෙකුට මෙහිදී විමතියක් ඇති වෙන්නට පුළුවන්. එහෙමනම් සම්පූර්ණ පිරිසිදු සිතක්ද මේ මනුස්ස සිත හැටියට ජනිත වෙන්නේ කියලා. පින්නතුනි, එතන පිරිසිදුයි කියන එකෙන් අදහස් කරන්නේ මේ ක්ලේශයන්ගේ අනුසය අවස්ථාව නැහැ කියලා නෙමෙයි. එහෙම ක්ලේශයන්ගේ අනුසය අවස්ථාව දුරු වෙන්නේ මාර්ගඥානේදී. සෝවාන් මාර්ගඥානේදී තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙන්නේ. එතකොට අනාගාමි මාර්ගඥානේදී තමයි කාමරාග ප්‍රහාණය වෙන්නේ. අරහත් මාර්ගඥානේදී තමයි ත්‍රි සංයෝජන ධර්ම අවිද්‍යාව මුල් කොටගෙන සියල්ලම ප්‍රහාණය කරන්නේ. එතකොට මේ මාර්ගඥානයන්ගෙන් ක්ලේශ ධර්මයන් මුලිනුපුටා දමන තෙක් ඒ තනත්තාගේ චිත්තසංතානෙහි කෙලස් ධර්ම නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒවා මතු නොවි පවතින අවස්ථාව හඳුන්වන්නේ අනුසය අවස්ථාව හැටියට. යම්කිසි කෙනෙකුගේ సంతානෙහි අනුසේ වශයෙන් කෙලෙස් ධර්ම පැවතුණු පමණටම ඒ සිත ව්‍යාකූල වෙන්නේ නැහැ. ඒ අනුසේ වශයෙන් පවතින කෙලෙස් ධර්ම බාහිර අරමුණු පාදක කොටගෙන පරිඋත්ථාන වශයෙන් නැගී සිටිනකොට තමයි ඒ සිත ව්‍යාකූලත්වයට පත් වෙන්නේ. ඊළඟට ඒ නැගී සිටි ක්ලේශ ධර්මයන්ට වසඟ වෙලා වාචිකව සහ කායිකව ඒ ක්ලේශයන්ට වසඟව ක්‍රියාත්මක වෙනකොට තමයි ඒ පුද්ගලයා සීල භේදයට හෙවත් අසංවර භාවයට පත් වෙන්නේ. මෙන්න මේ විදිහට ක්ලේශයන්ගේ අවස්ථා තුනක් පිළිබඳව ධර්මෙහි කියවෙනවා. පින තුන අහලා ඇති අනුසය, පරිඋත්ථාන සහ ව්‍යතික්‍රමන වශයෙන්. එතකොට මේ පරිඋත්ථාන ව්‍යතික්‍රමන අවස්ථා දෙකෙන් පුද්ගලයා මානසිකවත් කායිකවත් අසංවර තත්ත්වයට පත් කරනවා. හැබැයි අනුසය වශයෙන් කෙලස් ධර්ම පැවතුනාට ඒවා නිදිගත් අවස්ථාවේ පවතින නිසා එහිදී සිතෙහි අසංවර බවක් ප්‍රකට වෙන්නේ නැහැ. අර මිනිසෙක් හැටියට ජනිත වෙනකොට ඒ තැනැත්තා අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ මිනිසෙක් හැටියට ජනිත වෙන ප්‍රතිසන්දි සිත කුසල් සිතක් නිසා එහි අර ලෝභ ද්වේෂ මෝහ ආදී පරිඋත්ථාන වශයෙන් අවදි වෙලා නැති නිසා, ක්ලේශයන්ගෙන් ව්‍යාකූල වෙලා නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ උත්පත්ති සිත මිනිසෙකුගේ ප්‍රභාස්වරයි කියන බව. නමුත් ඉපදිලා ටික කාලයක් යනකොට මේ ඉන්ද්‍රයන්ගෙන් අපි බාහිර අරමුණු ගන්නා තත්ත්වයට පත් වෙනකොට එතෙන් පටන්ම බාහිර අරමුණු ගන්න තත්ත්වයට පත් වෙන්නේ ඉපදුණු මොහොතේ පටන්ම එය සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. ඇසින් රූප දකින්නට, කනෙන් ශබ්ද අහන්නට, දිවෙන් රස විඳින්නට, ජීවිතේ කවදාවත් මවගේ කිරි ටික රස විඳලා නැති ඒ කුඩා දරුවා පළවෙනි වතාවට ඒ මවගේ කිරි ටික රස විඳින්නට උත්සාහවත් වෙනවා යම්කිසි භව පුරුද්දක් හැටියට. එතෙන් පටන් රසයට ඇලෙනවා, මවගේ ස්පර්ශයට ඇලෙනවා. මේ විදිහට චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය කියන මේ පංචේන්ද්‍රයන්ගින්ම ලෝකය ස්පර්ශ කරන්නට පටන් ගත්තන ඒ ස්පර්ශය නිසා පස්සපච්චා වේදනා, ඒ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. ඒ සුඛ වේදනාවන් නිසා වේදනාපච්චා තණ්හා, එතනින් තණ්හාව මතු වෙනවා. ඊළඟට තමන් ප්‍රිය කරන වේදනාවන් නැතුව අප්‍රිය කරන වේදනාවන් මතු වෙනකොට පටිඝය, ගැටීම මතු වෙන්නට පටන් ගන්නවා. මේ විදිහට ඒ සත්වයා ඉපදුණු තැන් පටන් අර ඉන්ද්‍රයන්ගෙන් ගන්නා ආරම්මන පාදක කොටගෙන, තෘෂ්ණාව මුල් කොටගෙන ඇලීම් ගැටීම් වශයෙන් නැවත වතාවක් උපක්ලේශ අවදි වෙන්නට පටන් ගන්නවා. එතකොට එතෙක් උත්පත්ති සිතේ අර නිලීනව යටපත් වෙලා නිදිගෙන අනුසය වශයෙන් පැවතුණු ඒ ක්ලේශ ධර්මයන් බාහිර ආරම්මණයන් පදනම් කොටගෙන අවදි වෙන්නට පටන් ගන්න අවස්ථාව තමයි පරිඋත්ථාන කියලා කියන්නේ. එහෙම අවදි වෙනකොට ඒ ක්ලේශයන්ට වසඟ වෙන සත්වයා තමන්ගේ ඇලීමට අනුව කායිකව වාචසිකව ක්‍රියාකාරකම් පවත්වනවා. දැන් ඒ කුඩා දරුවා මවගේ කිරි ටිකට ඇලුනහම ඒ තෘෂ්ණා මූලික සිත විසින් නැවත නැවත ඒ කිරි හොයන, ඒ වගේම කිරි ටික ලබන්නට උත්සාහ කරන ගතියක් ඒ දරුවා කායික වාචසික වශයෙන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඊළඟට තමන් අකමැති දේවල් තමන්ට දැනෙනකොට, ස්පර්ශ වෙනකොට ඒවට ප්‍රතික්‍රියා කරමින් ගැටෙන්න ඒ කුඩා අවදියේ පටන්ම දරුවා ක්‍රියාත්මක වෙනවා. තමන් කැමති දේ නොලැබෙනකොට අඬන්නට, ඒ වගේම අතින් පයින් පහර දෙන්නට ඒ දරුවා ක්‍රියාත්මක වෙන්නේ ඒ පටිඝය ගැටීම මූලික කොටගෙන. මෙන්න මේ විදිහට දරුවෙක් හැටියට මිනිස්සෙක් මේ මව්කුසින් මනුලොවට ජනිත වූ තැන් පටන්ම මේ පංචේන්ද්‍රයන් සක්‍රිය වෙන නිසා එතෙන් පටන් අර ප්‍රභාස්වර සිතෙහි නැවත වරක් කිලිටි වෙන්නට, අර අනුසේ වශයෙන් යටපත් වෙලා තිබුණු ක්ලේශ ධර්මයන් පරිඋත්ථාන වශයෙන් අවදි වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සිත ප්‍රභාස්වරයි, නමුත් ආගන්තුක වූ ක්ලේශ ධර්මයන්ගෙන් මේ සිත කිලිටි වෙනවා. නමුත් ප්‍රතඥන සත්‍යයට මේ හරියට වැටහෙන්නේ නැහැ. තං අසුතවතෝ පුතඥෝ යතහ භූතං නප්පජානාති. මහණෙනි, ඒ සිත කිලිටි වුණාට මේ අශෘතවත් පුතජන පුද්ගලයා එය නිවැරදිව හඳුනාගන්නේ නැහැ. තස්මා අසුතවතෝ පුතුජනස චිත්ත භාවනා නත්තිති වදාමි. මහණෙනි, එනිසා අසුතවත් පුතජනයාට චිත්ත භාවනාවක් නැතයි කියලා මා දේශනා කරනවා කියලා තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට අර සිත බාහිර උපක්ලේශ ධර්මයන්ගෙන් කිලුටටපත් වෙනවා. එහෙම නැත්නම් මනසේ අනුසය වශයෙන් පැවතුණු ක්ලේශ ධර්මයන් අර ඉන්ද්‍රිය අරමුණු ඔස්සේ පරිඋත්ථාන තත්ත්වයටපත් වෙලා සිත ව්‍යාකූල කරනවා. නමුත් ප්‍රතඥන පුද්ගලයාට ඒ සිත කිලිටි කරන ධර්මයන් පිළිබඳව එතරම් වැටහීමක් නැහැ. ඒ වගේම සිත කිලිටි වෙනවද කියලා ඒ තැනැත්තාට එතරම් අවබෝධයක් අවධානයක් නැහැ. ඇයි ඒ අවධානයක් නැත්තේ? අශෘතවත් පුද්ගලයෙක් නිසා. අශෘතවත් පුද්ගලයා කියලා කියන්නේ මේ ආර්යයන් වහන්සේලා ඇසුරු කරලා නැති, ආර්ය ධර්මය ශ්‍රවණය කරලා ඒ පිළිබඳව වැටහීමක් ඇති කර නොගත් තැනැත්තා තමයි අශෘතවත් පුද්ගලයා කියලා කියන්නේ. එතකොට අපට ආර්යයන් වහන්සේලා ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණත් නොලැබුණත් ඒ ආර්ය ධර්මය ශ්‍රවණය කරන්නට අදටත් ගිහි පැවිදි ඔබ අප හැම දෙනාටම අවස්ථාව තියෙනවා. ඒ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරනකොට තමයි අපට සාමාන්‍ය මනසට හමු නොවන, හසු නොවන ගැඹුරු යථාර්ථය පිළිබඳව කරුණු අපට පැහැදිලි කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ ආර්යයන් වහන්සේලා සිත පිළිබඳව විග්‍රහ කරගත්තු ආකාරය, සිත පිළිබඳව දැකපු ආකාරය, ඒ සිතේ හටගන්නා ක්ලේශ ධර්මයන් හේතුඵල වශයෙන් විග්‍රහ කරගත්තු ආකාරය, ඒවා නිවැරදිව තේරුම් අරගෙන හේතු ප්‍රහාණය කරන්නට ක්‍රියා කළ ආකාරය හරියට ධර්ම ශ්‍රවණයේ තුලින් ශ්‍රවණය කරලා ඒවා පිළිබඳව සිතලා කල්පනා කරලා වටහා ගත්තහම තමයි ඒ තැනැත්තා ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකෙක් හැටියට ආර්යයන් වහන්සේලා අනුව යන සද්ධර්මයේ ශ්‍රවණය කළ සත්පුරුෂයෙක් හැටියට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරන මහණෙනි, ඒ උත්පත්තියේදී ප්‍රභාස්වරෝ සිත බාහිර උපක්ලේශ ධර්මයන්ගෙන් කිලිටි වෙනවා. නමුත් අසුතවා පුතුජනෝ තං යථාභූතං නප්පජානාති. ඒ අසුතවත් ප්‍රතජන ඒක නිවැරදිව තේරුම් ගන්නේ නැහැ. හරියට උපමාවකින් කියනවා නම් පිරිසිදුකම කැමති වෙන පුද්ගලයා තමයි තමන් අත පිහදාන රෙදි කඩ පිරිසිදුව පවතිනවද, මුහුණ පිහදාන තුවාය පිරිසිදුව පවතිනවද කියලා ඒව ගැන උනන්දු වෙන්නේ. එහෙම පිරිසිදුකම ගැන එතරම් හැඟීමක් නැති තැනැත්තා කඩමල්ලෙනුත් සමහර විට අත පිහදා ගන්න පුළුවන්. අර අතේ තිබුණ කිලුටටත් වඩා කිලුටක් ඒ කඩමල්ලේ තියෙන්නට පුළුවන්. නමුත් එහෙම ඔහුට අවධානයක් නැහැ, ඒ පිළිබඳව සංඥාවක් නැහැ. අත පිහදා ගන්න ඕන කියන හැඟීමත් එක්කලා අර කඩමල්ලක හෝ අත පිහදා ගන්නට පුළුවන්. ඇයි ඒ පිරිසිදුකම ගැන එතරම් ගැඹුරට හිතන්නේ නැති නිසා? අන්න ඒ වගේ සාමාන්‍ය ප්‍රතඥ පුද්ගලයා ධර්මයේ පිළිබඳව අහලා ධර්මයේ පිළිබඳව සිතලා කල්පනා කරලා වටහාගෙන නැතිනම් ඒතනත්තාට ඉන්ද්‍රිය පිනවීමේ ඕනෑකම, තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වීමේ ඕනෑකම, හැඟීම් සන්තර්පණය කිරීමේ ඕනෑකම විනා ඒතනත්තාට සිත පිරිසිදු කිරීමේ කාර්යයක් පිළිබඳව එතරම් අවධානය යොමු වෙන්නේ නැහැ. අන්න ඒ නිසා සාමාන්‍ය සතෙක් වගේ සාමාන්‍ය සත්තු ජීවත් වෙන්නේ ඇබ්බැහි සහ හැඟීම් මත. ඒ ඒ සත්වයින්ට ප්‍රවේණි ගුණයෙන් ඇබ්බැහි වුණු යම් යම් කාරණා තියෙනවා. ඒ වගේම ඇලීම් ගැටීම් වශයෙන් හැඟීම් වලට වහල් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒ පොදු සත්ව ගතිය මිනිස්සෙකුටත් ආවේනිකව පවතිනවා. හැබැයි මිනිස්සයා සාමාන්‍ය සත්වයකට වඩා වෙනස් වෙන්නේ ඒ හැඟීම් සහ ඇබ්බැහි සිහිනුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන අර්ථ සම්පන්න විදිහට තමන්ගේ සිතුවිලි වචන ක්‍රියා හසුරුවා ගැනීම මතයි. ඉතින් අර විදිහට ධර්මය ශ්‍රවණය කරලා නැති සාමාන්‍ය අශ්‍රතවත් පුද්ගලයාට මේ සිත පිරිසුදු කිරීම පිළිබඳව අවධානයක් නැති නිසා ඒතනත්තා මුළු ජීවිත කාලෙම වෙහෙසෙන්නේ ඉන්ද්‍රිය පිනවන්නට, හැඟීම් සන්තර්පණය කරන්නට, තමන්ගේ රුචි අරුචිකම් වලට වසඟව ක්‍රියාත්මක වෙන්නට. ඉතින් ඒ විදිහට ඉන්ද්‍රිය පිනවීම සහ හැඟීම් වලට වහල් වුණු ස්වභාවයෙන් සාංසාරික ක්ලේශ ඇබ්බැහි වලට වසඟ වෙලා ක්‍රියාත්මක වෙන කෙනෙකුට මේ චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව වටහා ගන්නට අවකාශයක් සැලසෙන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ සිත ප්‍රභාස්වරයි, එය ආගන්තුක වූ උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා. නමුත් ආර්ය ධර්මයේ දැනගත්තා වූ තැනැත්තාට, පිරිසිදු බව කැමති වෙන තැනැත්තාට අවශ්‍ය නම් හේතුඵල වශයෙන් මේ උපක්ලේශ ධර්මයන්ගේ ඇතිවීම, ඒවැ පැවතීම නිවැරදිව හඳුනාගෙන අවශ්‍ය නම් ඒ තැනැත්තාට සිත පිරිසිදු කරන්න පුළුවන්. අන්න ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා, තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්තීති වදාමි. මහණෙනි, එනිසා ශ්‍රොතවත්තු, මේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරපු චිත්ත පාරිශුද්ධිය පිළිබඳ උනන්දු වෙන ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන්, ඒ සිත කිලිටි කරන උපක්ලේශ ධර්ම දුරු කරන්නට පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා මේ ඉදිරි ධර්ම දේශනා පෙළෙහි අපි පින්නතුන්ට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ, ඒ සිත කිලිටි කරන උපක්ලේශ ධර්ම කොහොමද හඳුනාගන්නේ, ඒවා හටගන්නා හේතු හඳුනාගන්නේ කොහොමද, ඒවා වංචනික විදිහට අපේ සිත මුලා කරන්නේ කොහොමද, ඒ මුලාවෙන් නිදහස් වෙලා සිහිනුවණින් යුක්තව ඒ උපක්ලේශ ධර්ම තේරුම් අරගෙන අනුක්‍රමයෙන් දුරු කරන්නේ කොහොමද කියන කාරණා තමයි ඉදිරි දේශනාවලදී පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. චිත්ත භාවනාව පිළිබඳව උනන්දු වෙන ඔබ අප හැම දිනාටම එය මහෝපකාරී වන නිසා. එතකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රභාස්වර සිත බාහිර උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා. ඒ කිලිටි වෙන්නේ මොන විදිහටද, මොකක්ද ඒ කිලිටි වීමේ ප්‍රතිපදාව? දිනක් තථාගතයන් වහන්සේ වෙත පැමිණි මහාලී කියන ලිච්ඡවි රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ සත්වයා කෙලසෙන්නේ හෝ පිරිසිදු වෙන්නේ යම්කිසි හේතුවක් ඇතිවද, එහෙම නැත්නම් හේතුවක් නැතිවද? මම ෂඩ් ශාස්ත්‍රවරුන් වෙතම ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවා. ඒ අය එක් එක් කාරණා ඒ සම්බන්ධව පැහැදිලි කළේ, ප්‍රකාශ කළේ. ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මම ඔබ වහන්සේගෙනුත් විමසන්නේ මේ සිත, එහෙම නැත්නම් මේ සත්වයා කෙලසෙන්නේ හේතුවක් ඇතිවද හේතුවක් නැතිවද? එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහාලි, මේ සත්වයා කෙලසෙන්නෙත් හේතුවක් ඇතුවයි, මේ සත්වයා පිරිසිදු වෙන්නෙත් හේතුවක් ඇතුවයි. එතනදී ලිච්ඡවි රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, සත්වයා කෙලසෙන්නේ හේතුවක් ඇතුවනම්, සහේතුකවනම් ස්වාමීනි, ඒ සත්වයා කෙලසෙන හේතුව කුමක්ද? එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, මහාලි, මේ සත්වයා කෙලසෙන හේතුව තමයි මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන අරමුණවල ඉන්ද්‍රියන් පිනවන ගතියක් පවතිනවා. ඒ කියන්නේ ආස්වාදයක් පවතිනවා. ඇසට ගෝචර වෙන රූපවල, ඒ කියන්නේ රූපය කියලා අපි හැඳින්නුවාට ඇත්තටම ඇසට ගෝචර වෙන්නේ වර්ණ ධාතුව පමණයිනේ. කනට ගෝචර වෙන්නේ ශබ්ද ධාතුව, ශබ්ද රූපය පමණයිනේ. නාසයට ගෝචර වෙන්නේ ගන්ධ රූපය පමණයි. ඒ වගේම කයට ගෝචර වෙන්නේ පොට්ටබ්බ රූපය. පොට්ටබ්බ රූපය කියලා කියන්නේ පඨවි, තේජෝ, වායෝ කියන මේ රූප කොටස් ටික පමණයි කයට ස්පර්ශ වෙන්නේ. එතකොට මේ විදිහට චක්කුසෝත ඝාන ජීවහා කාය කියන මේ පංචේන්ද්‍රයන්ට ලෝකේහි ගෝචර වෙන මේ ආරම්මණයන්හි ඒ ඉන්ද්‍රයන් පිනවන ගතියකුත් පවතිනවා. හැම අරමුණකම යම් යම් ප්‍රමාණයෙන් අඩු වැඩි වශයෙන් ඒ ගති ලක්ෂණය පවතිනවා. යම් කිසි සත්වෙක් ඒ තමන්ගේ ඉන්ද්‍රයන් පිනවන ලක්ෂණය බහුල කොට ආවර්ජනා කරනවද, එයටම නැඹුරු වෙනවද, එයම කැමති වෙනවද, යලි යලිත් ඒ ඉන්ද්‍රිය පිනවන ලක්ෂණයම ඉස්මතු කොට ආස්වාදනය කරන්නට පෙළඹෙනවද? ලිච්ඡවි, ඒ ආස්වාදය මුල් කොටගත්තු හැඟීම් වලට වහල් වුණු ස්වභාවය නිසා එතනත්තාගේ චිත්තසංතානය උපක්ලේශ ධර්මයන්ගෙන් කිලුටටපත් වෙනවා. ලිච්ඡවි රජතුමනි, මෙය තමයි සත්වයා කිලුටු වීමේ හේතුව. ඊළඟට ලිච්ඡවි රජ්ජුරුව අහනවා, ස්වාමීනි, සත්වයා පිරිසිදු වෙන්නෙත් හේතුවක් ඇතුවනම් ඒ පිරිසිදු වෙන්නට හේතුව කුමක්ද? එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි, ඒ සත්වයාගේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණුවලම, ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ ආරම්මණයන් හිම කලකිරෙන්නට සුදුසු ආදීනවයකුත් පවතිනවා. ඒවාහි දුක්ඛ ලක්ෂණ පවතිනවා. ඒවාහි අසුභ ලක්ෂණ පවතිනවා. ඒවාහි ආදීනවයත් මේ ඉන්ද්‍රයන්ට විටින් විට කලින් කල ස්පර්ශ වෙන්නට පටන් ගන්නවා. ලිච්ඡවි රජතුමනි, යම්කිසි නුවණැති පුද්ගලයෙක් ඒ ආරම්මණයන්ගේ ආදීනවය, ඒ දුක්ඛ ලක්ෂණය, ඒ අසුභ ලක්ෂණය, ඒ ස්වභාවයෙන්ම ඒවාහි පිහිටි අනිත්‍ය ලක්ෂණය, මේ යථාර්ථවත්ව ඒවාහි පවතින කලකිරෙන්නට සුදුසු, එහෙම නැත්නම් ඒවා නොයැලෙන්නට සුදුසු මේ ගති ලක්ෂණ බහුල කොට දකිනවනම්, ඒවා ගැන වැඩිපුර අවධානය යොමු කරනවනම්, ඒවා නැවත නැවත මතුකොට දකිනවනම්, ඒ තැනැත්තාට අර හැඟීම් වලට වහල් වෙන දුර්වල ගතිය වෙනුවට, සිත කෙලස ගන්න දුබල ගතිය වෙනුවට, ඒ තැනැත්තාට යථාර්ථය දකින්නට සිහිනුවන උපදවා ගන්නට පුළුවන්. අන්න එබඳු සත්පුරුෂයෙක්, එබඳු ඥානවන්තයෙක් තමයි මේ ඉන්ද්‍රියන් නිසා සිත කෙලසා ගන්නේ නැතිව ලෝකේහි යථාර්ථය අවබෝධ කරගෙන සිත පිරිසිදු කරන්නේ මේ සත්වයා පිරිසිදු වෙන මගයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට අපට මෙතනදී හොඳටම පැහැදිලි වෙනවා, මෙතන මේ සත්වයෙක්, පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නෙවෙයි. දැන් අපි හුඟක් වෙලාවට අපට ඇහෙනවා, බොහෝ දෙනා අපි උනත් කතා කරනකොට මම නිවන් දකින්නට උත්සාහ කරනවා, මම කෙලෙස් නසන්නට උත්සාහ කරනවා, මේ ජීවිතේ කොහොම හරි මම කෙලෙස් නසන්නට ඕන, මේ ජීවිතේ කොහොම හරි මම මාර්ගඵලයක් ලබන්නට ඕන, අපි එහෙම හිතනවා, එහෙම කතා කරනවා. නමුත් පින්නතුනි, මෙතන සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් මම කියලා කෙනෙක්වත් ඇත්තේ නැහැ. එහෙමනම් මේ කිලිටිවීම හෝ පිරිසිදුවීම සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මතාවක් හැටියටයි. කිලිටි කරගන්නෙත් මම කිලිටි කරගන්නවා හෝ යම්කිසි සත්වයෙක් මේ කිලිටි කරනවා නෙවෙයි. ඒ වගේම පිරිසිදු කිරීමේ කාර්යයත් මම කරනවා හෝ එහෙම නැත්නම් යම්කිසි සත්වයෙක් කරනවා නෙවෙයි. හේතුඵල වශයෙන් මේ සිත කිලිටිවීම සිද්ධ වෙනවා, හේතුඵල වශයෙන් මේ සිත පිරිසිදුවීම සිද්ධ වෙනවා. එහෙමනම් කිලිටිවීමේ ස්වභාවය අපි නිවැරදිව හේතුඵල වශයෙන් තේරුම් ගත්තොත් තමයි, පිරිසිදුවීමේ ස්වභාවය හේතුඵල වශයෙන් නිවැරදිව තේරුම් ගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ ඒ කිලිටි වෙන ක්‍රමය වලක්වලා පිරිසිදු වෙන ක්‍රමයට අපේ අවධානය යොමු කරන්නට. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ක්‍රම දෙකක්, සමත විපස්සනා වශයෙන්. සමත කියලා කියන්නේ අර සිත යම් අරමුණක් නිසා කිලිටි වෙනවා නම්, රාගය, ద్వේෂය ආදී යම් උපක්ලේශ ධර්මයක් මනසේ හට ගන්නවා නම්, ඒ සිත කිලිටි කරන ආරම්මණයෙන් සිත ඉවත් කරලා සිත පැහැපත් කරන, යහපත් කරන, පිරිසිදු කරන සෞම්‍ය වූ අරමුණක සිත පිහිටුවා ගන්නා ක්‍රමය තමයි සමත භාවනාව හැටියට හඳුන්වන්නේ. එහිදී සිද්ධ වෙන්නේ, අපි හිතමු සරාගී අරමුණක් නිසා අපේ සිතේ රාගය මතුවෙනවා නම්, ඒ සරාගී අරමුණු වෙනුවට අපි වීතරාගී අරමුණක් වෙත අවධානය යොමු කරනවා. කාම සංඥා මතුවෙන අරමුණ වෙනුවට අසුභ සංඥා මතු කරගන්නට පුළුවන් කාරණයක් වෙත අවධානය යොමු කරනවා. ද්වේෂය මතුවෙන පටිඝ සංඥාව මතුවෙන ආරම්මණය වෙනුවට මෛත්‍රී සංඥා මතු කරගන්නට පුළුවන් අරමුණක් වෙත අපේ අවධානය යොමු කරලා එහි චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නට උත්සාහ කරනවා. එතකොට දැන් අර මුලින් සිත කෙලසන අරමුණෙන් සිත ඉවත් කරපු නිසා ඒ සිත කෙලසීම වෙනුවට එතෙන් පටන් සිතේ පිරිසිදු බව ජනිත වෙනවා. නමුත් පින්නතුනි, එතනදී අර පරිඋත්ථාන වශයෙන් අපි මුලින් කිව්වනේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවා, අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමන. දැන් මේ සමතයෙන් කරන්නට පුළුවන් වෙන්නේ අර පරිඋත්ථාන අවස්ථාව සහ ව්‍යතික්‍රමන අවස්ථාව වැළැක්වීම පමණයි. නමුත් අනුසය අවස්ථාවේ පවතින ක්ලේශ ධර්ම එහෙමම නිදිගෙන පවතිනවා. තවත් ක්‍රමයකින් කියනවා නම් කෙලෙස් ධර්ම යටපත් කිරීම පමණයි. ප්‍රහාණය කිරීමක් සිද්ධ කරන්නට සමත භාවනාවෙන් පුළුවන්කමක් නැහැ. ඒ මොකද අර රාගයේ උපදින ක්‍රමය හඳුනාගෙන රාගය දුරු කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් කරනවා වෙනුවට අපි සමත භාවනාවේදී කරන්නේ රාගයේ ඇති කරන අරමුණ මාරු කරලා විතරාගී අරමුණක් වෙත අවධානය යොමු කිරීමයි. එතකොට දුබලකම වසා තැබීම, දුබලකම යටපත් කිරීම, උපක්ලේශය මතුවෙන්නට තියෙන අවස්ථා වෙනස් කිරීම, අවස්ථා අහිමි කිරීමක් තමයි සමත භාවනාවේදී සිද්ධ වෙන්නේ. අපිට අපේ සිතෙහි මතුවෙන උපක්ලේශ ධර්මයන් දුරු කරන්නට ප්‍රධානම ප්‍රබලම සාර්ථකම ක්‍රමයේ හැටියට තථාගතයන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය තුළු බොහෝ සූත්‍ර දේශනාවල පැහැදිලි කරන්නේ විදර්ශනා ක්‍රමය. විදර්ශනා ක්‍රමය කියලා කියන්නේ අරමුණ වෙනස් කරන්නේ නැහැ. සරාගී අරමුණක් නිසා අපට රාගය මතුවෙනවා නම් ඒ සරාගී බව ඇතිවෙන සංඥා, සංකල්ප, චේතනා, දෘෂ්ටි ඒවා වෙනස් කරලා ඒ අරමුණ පිළිබඳව මෙතෙක් දකින විදිහ වෙනස් කරන්නට උත්සාහ කරනවා. ඒ කියන්නේ පෙනුතුනේ දැන් යම්කිසි අරමුණක් අපි මුලින්ම සඳහන් කළානේ අර ලිච්ඡවි රජුරවන්ට බුදුහාමුදුරුව කළ දේශනාව කොහොමද සත්වයා කෙලසෙන්නේ කිලුටු වෙන්නේ මේ අරමුණවල තියනවා සත්වයාගේ ඉන්ද්‍රයන් පිනවන්නට යෝග්‍ය වූ ආස්වාදනීය ගති ලක්ෂණයකුත් තියෙනවා. ඒ වගේම සත්වයාගේ නොයල්මට හේතු වෙන සත්වයාට ඒවා අත්හරින්නට උපකාර වෙන සත්වයාට ඒ පිළිබඳව කලකිරීම ඇති වෙන්නට හේතු වෙන ආදීනවේකුත් යථාර්ථේකුත් ඒ ධර්මතාවයන්හි ප්‍රකට වෙනවා. දැන් අපේ ඇසට අරමුණු වෙන ආරම්මණයෙහි එහෙම නැත්නම් රූපේහි මේ ලක්ෂණ දෙකම පවතිනවා. කනට ඇහෙන ශබ්දෙහි මේ ලක්ෂණ දෙකම පවතිනවා. දැන් අපේ සිත කිලිටි වෙන්නේ එයින් අර ආස්වාදනීය ලක්ෂණය මතුකොට දකින්නට පටන් ගත්ත තැන ඒ ආස්වාදනීය සංඥාවෙන් අරමුණ ගන්නකොට ආස්වාදනීය ආකල්පයෙන් අරමුණ ගන්නකොට ආස්වාදනීය දෘෂ්ටියෙන් අපේ ඒ අරමුණ ග්‍රහණය කරගන්නකොට තමයි සිත කෙලසෙන්නට පටන් ගන්නෙ. එය බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වශයෙන්. සංඥා විපල්ලාස කියලා කියන්නේ විපරීත සංඥාවකින් තමයි අපි හඳුනාගන්නේ. සංඥා කියලා කියන්නේ ඕනම දෙයක් හඳුනා ගන්නා සටහන. එතකොට ඒ රූපය ආස්වාදනීය ආකාරයෙන් හඳුනා ගන්නකොට එහි යථා ස්වභාවය අපි දැකලා නැහැ. එහි හැබෑව දැකලා නැහැ. එහෙමනම් මේ වැරදි සංඥාවකින්, විකෘති සංඥාවකින්, විපරීත සංඥාවකින් තමයි අපි ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගන්ධය, ඒ රසය, ඒ ස්පර්ශය ග්‍රහණය කරලා තියෙන්නේ. ඒ විපරීත සංඥාව නිසා අපට විපරීත චිත්තයන් ඇති වෙනවා. විවිධ විකෘති මනෝභාවයන්, ඇලීම, ගැටීම, මුලාවීම, ආස්වාදනීය ගතිය, ඒ ආස්වාදයේ විඳින්නට ඕන කියන සංකල්ප, ඒක පවත්ව ගන්නට ඕන කියන සංකල්ප, ඒබඳු චේතනා අපේ මනසේ හට ගන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ඒ සංඥා විකෘතිය නිසා, ඒ චිත්ත විකෘතිය නිසා දිට්ටි විකෘතිය, එහෙම නැත්නම් දිට්ටි විපල්ලාසයක් ඇති වෙනවා, විපරීත දෘෂ්ටියක් ඇති වෙනවා. විපරීත දෘෂ්ටිය කියලා කිව්වේ මේ මම විඳිනවා, මම තමයි මේක විඳින්නේ, මේ සත්වයක් විඳිනවා, පුද්ගලයෙක් විඳිනවා, ආත්මයක් විඳිනවා. එතකොට මට මේ සුවය ලබන්නට ඕන, මට නම් මේ දුක එපා. මේ විදිහට වැරදි දෘෂ්ටියක් මත පිහිටලා සත්ව පුද්ගල ආත්ම ස්වરૂපයෙන් මමත්වෙන් දේවල් සමග ඇලෙන්න ගැටෙන්න පටන් ගන්නවා. දැන් සක්කාය දිට්ඨිය මූලික කොටගෙන විවිධ විපරීත දෘෂ්ටි හට ගන්නට පටන් ගන්නවා අර වැරදි සංඥා, වැරදි මනෝභාවයන් නිසා. දැන් බුදුරජාණන් වහන්සේ විදර්ශනාවේදී පැහැදිලි කරනවා මේ తত্ত্বය වෙනස් කරන්නට පුද්ගලයා ඍජුවම ක්‍රියාත්මක විය යුතුයි. ඒ කොහොමද? අර වැරදි සංඥා ගත්ත නිසායි දැන් මේ වැරදි මනෝභාවයන්, වැරදි දෘෂ්ටි හටගෙන අර මනසේ උපක්ලේශ ධර්මයන් වර්ධනය වෙන්නට පටන් ගත්තේ. එහෙමනම් ආපහු එතනින්ම පටන් ගන්න ඕන පිරිසිදු කිරීමේ කාර්යය කොහොමද? නිවැරදි සංඥා ඇති කරගෙන, නිවැරදි චේතනා, නිවැරදි මනෝභාවයන් ඇති කරගෙන, නිවැරදි දෘෂ්ටියක් හෙවත් සම්මා දිට්ඨියක් මතු කරගත්තොත් ඒ තැනැත්තාට අර පංචේන්ද්‍රයන්ට අරමුණු වෙන ආරම්මණයන්හි යථා ස්වභාවය දකින්නට පුළුවන්. ඒ යථා ස්වභාවය දකිනකොට ඒ තනත්තාගේ సంతානේ පවිත්‍ර වෙන්නට ආරම්භ වෙනවා. එතකොට ඒක කරන්නේ කොහොමද? ඒ සඳහා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම ගිරිමානන්ද වැනි සූත්‍රවල සංඥා වෙනස් කරන ක්‍රමයක් දේශනා කරනවා. එහි දේශනා කරනනේ දස සංඥාව. ඒ කියන්නේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, සුභ සංඥා, ආදීනව සංඥා. මේ මොනවද මේ පැහැදිලි කරන්නේ? අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අපි විඳිනකොට ඒ අනිත්‍ය ධර්ම අපි නিত্য සංඥාවෙන් තමයි බොහෝ කාලයක් අරගෙන තියෙන්නේ. ඒ නිසා අපිට ඒවා බොහෝ කාලයක් තියෙන්න ඕන, පවතින්න ඕන, පවත්වා ගන්නට ඕන කියන වැරදි අදහස් ඇති වෙලා තියෙනවා. ඒවා මම විඳිනවා, මට ඒවා දැනෙනවා, මම තමයි මේවා හොඳට විඳින්නේ, මම ඒවා පවත්වා ගන්න ඕන කියන වැරදි දෘෂ්ටි ඇති වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? අර වැරදි සංඥාවෙන් ගත්තු නිසා. අනිත්‍ය වූ ධර්ම නিত্য සංඥාවෙන් ගත්තු නිසා, අසුභ වූ ධර්ම සුභ සංඥාවෙන් ගත්තු නිසා, අනාත්ම වූ ධර්ම ආත්ම සංඥාවෙන් ගත්තු නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මූලික වැරදි සංඥා අපි නිවැරදි කරගන්නට ඕන. නිවැරදිව දකින්න. එතකොට නිවැරදිව දකින්නේ කොහොමද? අර හැඟීම් බරව ආස්වාදනීය පැත්තම මතු කර කර දකිනවා වෙනුවට ඒ අරමුණෙහිම පවතින ආදීනවය, ඒ අරමුණෙහිම පවතින අනිත්‍ය ධර්මය, ඒ වගේම එහිම පවතින අනාත්ම ධර්මය, අසුභ ධර්මය ප්‍රකට කොට දකින්නට අපි කලක් අපේ මනස පුහුණු කරන්න ඕන. ඒක තමයි සංඥා භාවනා තුළින් තථාගතයන් වහන්සේ අවධාරණය කරන්නේ. එතකොට ඒ විදිහට දීර්ඝ කාලයක් මුළුල්ලේ අර වැරදි සංඥා වෙනුවට නිවැරදි සංඥා ගන්න අපි පුහුණු වෙනකොට ඒ නිවැරදි සංඥා තුළින් නිවැරදි මනෝභාවයන් ඇති වෙනවා. නිවැරදි චිත්ත සංකල්පනා ඇති වෙනවා. මෙතෙක් ඇති වුණු කාම සංකල්පනා වෙනුවට නෛෂ්ක්‍රම්‍ය සංකල්පනා ඇති වෙන්නට පටන් ගන්නවා. මෙතෙක් ඇති වුණු ව්‍යාපාද සංකල්පනා වෙනුවට අව්‍යාපාද සංකල්පනා ඇති වෙන්නට පටන් ගන්නවා. මෙතෙක් ඇති වුණු විහිංසා සංකල්පනා වෙනුවට අවිහිංසා සංකල්පනා ඇති වෙන්නට පටන් ගන්නවා. අර සංඥා නිවැරදි වෙනකොට. පින්නතුනි, මේවා වෙන වෙනම දීර්ඝ වශයෙන් කතා කළ යුතු මාතෘකා. නමුත් අපේ ප්‍රධාන මාතෘකාව මේ චිත්තෝපක්ලේශ ධර්ම නිසා අපි වෙනත් වෙනත් පැතිවලට නොගිහින් මේවා වචන වශයෙන් යන්තමට සිහිපත් කිරීම පමණක් මෙහිදී කරන්නේ. වෙනත් ධර්ම දේශනාවකදී අපිට ඒවා දීර්ඝව සාකච්ඡා කරන්නට පුළුවන්. මෙහිදී මේ මූලික දැන හැඳිනීම අපිට චිත්තෝපක්ලේශ ධර්ම ගැන කතා කිරීමේදී අවශ්‍ය වෙන නිසා මේ මූලික කාරණා ඉතාම සංක්ෂිප්තව කෙටියෙන් සිහිපත් කරගෙන යන්නේ. එතකොට ඔය විදිහට අර සංඥා වෙනස් කරනකොට අපේ මනෝභාවයන්, අපේ සංකල්ප, අපේ අදහස් ටිකෙන් ටික වෙනස් වෙන්නට පටන් ගන්නවා. ඒ සංකල්ප, අදහස්, චේතනා, මනෝභාවයන් වෙනස් වෙනකොට අපේ දැක්ම නිවැරදි වෙන්නට ක්‍රමානුකූලව පටන් ගන්නවා. අන්න එතකොට සම්මා දිට්ඨිය උපදවා ගන්නට නම් අර වැරදි සංඥා වලින් අපේ සිත නිදහස් කරගෙන නිවැරදි සංඥා උපදවා ගන්නට ඕනේ. වැරදි ආකල්ප, වැරදි මනෝභාවයන්ගෙන් අපේ සිත නිදහස් කරලා නිවැරදි යථාර්ථවාදී ආකල්ප ගොඩනගා ගන්නට ඕන. මොනවා ගැනද? මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, සිතට අරමුණු වෙන සියලුම ආරම්මන පිළිබඳ. එතකොට මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ලෝකය අරමුණු කරනවා. අපට ඉන්ද්‍රිය හයක් ලැබිලා තියෙන්නේ ලෝකේ නිවැරදිව අවබෝධ කරන්න. එතකොට මිනිස්සෙක් හැටියට ඇස ප්‍රකෘතිමත්ව, කන ප්‍රකෘතිමත්ව පිහිටන්නේ කුසලය නිසා. එහෙම නැත්නම් අකුසලයක් මතු වුණා නම් අපේ ඇහැ විකෘති වෙනවා, අපේ කන විකෘති වෙනවා. විකෘති වුණා නම් අපිට ලෝකේ යථාර්ථය දකින්න බෑ. ඒතර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඉන්ද්‍රිය නිසාම නේද අපේ සිත කෙලසෙන්නේ. නැහැ පින්නතුනි, ඉන්ද්‍රිය නිසා කෙලසෙනවා නෙමෙයි, ඉන්ද්‍රිය තුලින් ගන්න අරමුණු වැරදි සංඥා වලින්, වැරදි සංකල්ප වලින්, වැරදි දෘෂ්ටි වලින් හැඟීම් බරව ගැනීම නිසායි අපේ සිත කෙලසෙන්නේ. ඒක ඉන්ද්‍රයන්ගේ දෝෂයක් නෙමෙයි. එනිසා අපි ඉන්ද්‍රයන් විකෘති කර ගන්නා එක නෙවෙයි කල යුත්තේ, ඉන්ද්‍රයන්ගෙන් ගන්න අරමුණ ප්‍රකෘතිමත්ව දකින්නට. අන්න කොහොමද ප්‍රකෘතිමත්ව දකින්නේ? සති සම්පජඤ්ඤයෙන් යුක්තව. එනිසා බුදුහාමුදුරෝ දේශනා කරන මේ පටලැවිල්ල ලෙහන්න තියෙන එකම ක්‍රමය සති සම්පජඤ්ඤයයි, සම්මා සතියයි. සම්මා සතියෙන් තොරව, යහපත් නුවණින් තොරව අපිට මේ පටලැවිල්ල ලෙහන්න බෑ. සතිය කියන්නේ මොකක්ද? අර අපි හැම විටම අරමුණු ග්‍රහණය කරනකොට పూర్ව සංඥා වලින් තමයි දකින්නේ. අර කලින් අපි ගත්තේ නিত্য සංඥාවෙන් නම් නিত্য සංඥාවෙන්මයි දකින්නේ. කලින් අපි අරමුණ ගත්තේ සුභ සංඥාවෙන් නම් සුභ සංඥාවෙන්මයි ගන්නෙ. කලින්නේ අරමුණ අපි ගත්තේ පටිඝ සංඥාවෙන් නම් පටිඝ සංඥාවෙන්මයි ඒ අරමුණ ගන්නෙ. ඒක තමයි සිහියෙන් තොර බව. එතකොට සිහිය පිහිටවා ගන්නකොට ඒ පූර්ව සංඥා පූර්ව නිගමන අනාගත උපකල්පන වලින් ලෝකය දකින්නේ නැතිව පවතින ස්වභාවයෙන් දැනට තියෙන ස්වභාවයෙන් යථාර්ථවත්ව ඒ අරමුණ හඳුනා ගන්නට යම් අවස්ථාවක් ලැබෙනවා සතිපට්ඨානය නිසා. එතකොට ඒ අවස්ථාව වඩාත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වෙන්නේ සති සම්පජඤ්ඤයෙන් යුක්තව. සම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණ. එතකොට සිහියෙන් අර අකුසල මාර්ගයේ සුපුරුදු ඇබ්බැහිවල හැඟීම්වල යන මනෝභාවය එතනින් වෙන් කරලා යථාර්ථය තුල පිහිටුවා ගන්නට, එහෙම නැත්නම් කුසලය තුල පිහිටුවා ගන්නට සිහිය අපට උපකාර වෙනවා. ඒ කුසල් අරමුණ තුල පිහිටුවා ගත්තට පස්සේ, එහෙම නැත්නම් යථාර්ථය තුල අවදිමත් බව ඇති කරගත්තට පස්සේ එය නුවණින් විශ්ලේෂණය කරලා විමර්ශනය කරලා හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් හඳුනාගෙන කලයුත්ත කරන්නට අපට ප්‍රඥාව උපකාර වෙනවා. එතකොට ඒ ප්‍රඥාවෙන් තමයි අපි ඒව නිවැරදිව හඳුනාගන්නේ, වටහාගන්නේ. වීරයෙන් තමයි ඉන් අනතුරුව දුරු කලයුත්ත දුරු කරන්නේ, ප්‍රගුණ කලයුත්ත ප්‍රගුණ කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සිත කිලිටි වෙනවයි කියලා හරියට වටහා ගැනීමක් නැති, සිත කිලිටි වෙන ආකාරය පිළිබඳ නිවැරදි වැටහීමක් නැති අසෘතවත් පුතුජනයාට චිත්ත භාවනාවක් පිළිබඳව දේශනා කරලා පළක් නැහැ. ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නො අජානතෝ නො අපස්සතෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, නිවැරදිව දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි මේ ආශ්‍රව ධර්ම කෙලස් ධර්ම ප්‍රහාණය පිළිබඳව දේශනා කළ යුත්තේ. ඒක ප්‍රායෝගික වෙන්නේ, එහෙම නැති කෙනෙකුට ඒක ප්‍රායෝගික කතාවක් වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි, අපි ඉදිරි ධර්ම දේශනාවලදී එකින් එක මේ සිත කිලිටි කරන 16 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ වත්තූපම සූත්‍රයේ දේශනා කරලා තියෙන මේ චිත්තෝපක්ලේශ ධර්ම එකින් එක පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ උපක්ලේශයේ ස්වභාවය කොහොමද, ඒ වංචනික විදිහට අපේ මනසේ මතුවෙන්නේ කොහොමද, ඒවා හඳුනාගන්නේ කොහොමද, හේතුඵල වශයෙන් විග්‍රහ කරගන්නේ කොහොමද, ඒ හේතු දුරු කිරීම සඳහා සිහියෙන් නුවණින් වීරයෙන් අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන කාරණා ඉදිරි ධර්මදේශනාවලදී එකින් එක පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ ආරම්භක ධර්මදේශනාවේදී අපි මූලික වශයෙන් පැහැදිලි කළේ චිත්තෝපක්ලේශ කියන්නේ මොනවද, ඒ සිත කිලිටි කරන ධර්ම සිතෙහි අවදි වෙන්නේ කොහොමද, ඒ දුරු කරන ක්‍රමය කුමක්ද කියන දල අදහසක් අද ප්‍රථම ධර්මදේශනාවේදී අපි මේ පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් මේ කාරණා සිහියෙන් නුවණින් තේරුම් අරගෙන සුතවත් ආර්ය ශ්‍රාවකෙක් හැටියට සිතෙහි උද්ගත වෙන අවදි වෙන මේ උපක්ලේශ ධර්ම දුරු කරමින් චිත්ත භාවනාව ප්‍රගුණ කරන්නට මේ ධර්මදේශනා පෙළ හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
සාදු සාදු සාදු.
මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලොව ගිය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු.